Order, please. Mahajana Pesam Pirigan Vima, Garu Vasudeva Nanakar Mettuma, Garu Mohanlal Gheru Mettuma,
Garu Katanayakutumani Ratmalan Rajamavata Anka Visiyaken Dekadarna Sthane Padinchi, EVG Swanga Lakmal Mahatagen Labunu Pesam Piliganomi,
Garu Nalaka Prasad Kuronne Mettuma, Garu Vaidya Narinda Jayadisa Mettuma,
Garu Katanayakutumani Hadunuva Kalapitiya J Pahala Yana Lipine Padinchi K G A K Karunasekara Mahatagen Labunu Pesam Piliganum.
May Pesam Mahajana Pesam Pirimada Parakas about Yamunu Yata Vachika Pirituru Apeshaka and Prasna Garu Hesha Vitanage Metuma Garu Nagara Salasum Jarasampan Usasa Japan Emituma Gazimata.
Garu Garu Katanaitu.
Garu Emituma
Garu Katanaitu Mani Ayan Eka එම ප්‍රදේශයේ සඳහා ජාතික ප්‍රජා ජල සැපයීම් දෙපාර්තමේන්තුව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සහ ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ව්‍යාපෘති යටතේ ව්‍යාපෘතියක් දැනට සැලසුම් කොට නොමැත. දෙක අදාළ නොවේ. ආයන එක අදාළ නොවේ. දෙක අදාළ නොවේ. තුන අදාළ නොවේ. ඈන අදාළ නොවේ.
කතානායකතුමනි මම හිතනවා අවශ්‍ය උත්තරේ මේ ගරු ඇමතුමාගේ ලැබුණා මේකට සැලසුම් කොට නැමෙත කියලා. මම ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරනවා ගරු ඇමතුමනි ඔබතුමා ගිහිල් ඉවර වෙලා මේ මස්සිඹුල ජල යෝජනා ක්‍රමයෙන් මම නියෝජනයේ රක්වාන මැතිවරණ කොට්ටාසේ නිවිති කළ මැතිවරණ කොට්ටාසේ ජන ජල ව්‍යාප්තිය සඳහා ජල යෝජනා ක්‍රමයට මුල්ගල් තිබුවා. එදින ගරු ඇමතුමාගෙන් මම ඉල්ලන ලද ප්‍රධාන යෝජනාව තමයි මේ ජලය රැගෙන එන මාර්ගයේ අවට තියෙන මේ ගම්මානවල වැසියන්ට ජලය ලබා දීලා තමයි අපි අනෙක් මැතිවරණ කොට්ටාසයට මේ ජලය ලබාගෙන යන කටයුතු කරන්න ඕනේ කියලා. ඒ අනුව මේ වේරහැර ප්‍රදේශයේ ජල ගැටලුව විසඳන්න ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ඔබතුමා ඒ අදාන නිලධාරීන් දැනුවත් කරා. ඒ අදාන නිලධාරීන් මේ වෙනුවෙන් අවශ්‍ය මූලික වටේ ක්‍රියාමාර්ග ගත්තා. නමුත් අද වෙනකොට ජලය අර අවශ්‍යතාව වෙන නිවිති කර ප්‍රදේශයේ ජලය ඒ ප්‍රදේශයේ ජනතාවට ජලය දිය යුතුයි ලබා දෙන වැඩසටහන වුණාට මේ වේරහැර ප්‍රදේශයේ වැඩේ හරියට උනේ නැහැ. සමහර ගරු ඇමතුමාගෙන් මේ නිලධාරී ගරු ඇමතුමාවත් නොමගවල් මොකද ඔබතුමා ඒ කරන නියෝගය පිටිපස්සට තියලා වැඩ කිරීම තුළ ඒ ප්‍රදේශයේ ජනතාවට තමන්ගේ ප්‍රදේශයේ ජලය ටික වෙනත් ප්‍රදේශයකට අරගෙන යනවා බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා මේක අත්‍යවශ්‍ය කාරණාවක් මේ වෙනුවෙන් කඩිනමින් ගන්න පුළුවන්
කතානායකතුමනි මේ මන්ත්‍රීතුමන්ගේ මේ ඉල්ලීම විශේෂයෙන්ම දැන් ගොඩකවල ජල ව්‍යාපෘතියෙන් වේරහැර ප්‍රදේශයට අපට හැකිතාක්කල් උස් බිමේ තියෙන ගෙවල් ප්‍රමාණයකට දැනටම දීලා ඉවරයි. නමුත් ඒකෙන් පවුල් 250ක් විතර ආවරණය කළ නොහැකි තත්ත්වයේ තිබෙනවා ඒ උස් මට්ටම අනුව. ඒ බැවින් අපි මේ සඳහා දැන් අලුතෙන් ගම් 1000කට ප්‍රජාජල ව්‍යාපෘති සඳහා මෙවර අපට මුදල් වෙන් කරලා තිබෙනවා මුදල් අමාත්‍යාංශයෙන්. ඉතින් ඒ හරහා මේ පිළිබඳව යම් ජල මූලාශ්‍රයක් සොයාගෙන කටයුතු කළ හැකිද කියලා අපි සොයා බලන්න පුළුවන්
කතාවයි. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. දෙවෙනි ප්‍රශ්නේ
ගරු කතානායකතුමනි ගරු ඇමතුමනි අපි ඔය ගැටලුවට එදා කතා කරා උස්බින් ප්‍රදේශවල ජලය අරගෙන යන විකල්ප ක්‍රමවේදයක් ගැනත් ඒ ඉංජිනේරු මාත්‍රේ මාවත් දැනුවත් කරා. ඒ අනුව විශේෂයෙන්ම රිදීවිට මාර්ගල් ප්‍රදේශයේ සහ මේ වේරහැර ප්‍රදේශයේ ඒ ස්ථාන දෙකේ උස්භාවය පිළිබඳව යම් අවබෝධයක් ඇතුව එදා අපි ඔය ප්‍රශ්නේ කතා කරේ ගරු ඇමතුමනි. ඒ වෙනුවෙන් වෙනම ජල ටැංකි දෙකකට ජල පොම්ප කළා. ඒ අනුව බෙදා හැරීමේ කටයුත්තක් කරනවා කියන පොරොන්දුව එදා ලැබුණා. දැන් මේ නිලධාරීන් නොමගවන සුළු ප්‍රකාශ කිරීම තුළ ඒ ජනතාව අපහසුතාවට පත් වෙනවා. ඔබතුමාගේ ගෞරවයෙන් ඉල්ලනවා මේ පිළිබඳව නැවත පරීක්ෂණයක් කරලා එදා අපි ඒ ජනතාවට පොරොන්දු වෙච්ච පරිදි මේ ජල අවස්ථාවේ ලබත්. මොකද ජලයේ ප්‍රමාණවත්ව තියෙනවා. මේ ගැටලුවටත් විසඳුමක් අපි හොයලා තිනවා. නමුත් ක්‍රියාත්මක නොවීමේ ගැටලුවක් තියෙනවා. ඔබතුමා මේ වෙනුවෙන් කඩිනමින් පියවර ගන්නවාද කියලා දැනගන්න
කැමතියි. නෑ ඒ ගරු ඇමතුමා.
ඔව් එසේමයි මේ කතානායකතුමනි අපේ ඉංජිනේරු මහත්වරු සාකච්ඡාවට පැනලා මන්ත්‍රීවරුන් එක්ක මේකේ මේ තාක්ෂණික වශයෙන් මේක පුළුවන් කියලා යම් පොරොන්දුවක් දීලා තිබුණා නම් ඒකන මම හොයා බලලා ඒ කටයුතු මම ඉටු කරන්නම්.
හොඳයි. බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ගරු චමින්ද විජේසිරි ඇමතුමා, ගරු ප්‍රාථමික කර්මාන්ත සමාජ සබල් ගැන්වීම ඇමතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායක.
ගරු කතානායකතුමනි ආ එක ඔව් දිරිය පියස සහ සමෘද්ධි නිවාස ලොතරැයි වශයෙන් නිවාස වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වෙයි. දිරිය පියස වැඩසටහන අඩු ආදායම්ලාභී පවුල් සඳහා 2005 වසරේ සිට ක්‍රියාත්මක වන අතර 2018 වසරේ සිට ප්‍රතිලාභීකු සඳහා රුපියල් ලක්ෂ 2 බැගින් ප්‍රදානය කෙරේ. සමෘද්ධි නිවාස සංවර්ධන 2017 වසරේ සිට ක්‍රියාත්මක වන අතර දිවයින පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම එක් සමෘද්ධිලාභීකු බැගින් මසකට ත්‍යාගලාභීන් 331 දෙනෙකුට ලක්ෂ 2 බැගින් ලබා දී. ආ දෙක දිවිය පියස නිවාස වැඩසටහන සාරාංශ ලේඛනයේ අමනුම එක ලෙස තියෙනවා දීර්ඝ විස්තරයක් සභාගත කරනවා. නිවාස ආදර ලැබූ බදුල්ල දිස්ත්‍රික්කයේ පූජනීය නම් සහ ලිපිනයන් අමනුම අංක 2 සිට සභාගත කරනවා. සමෘද්ධි නිවාස ලොතරැයි වැඩසටහන සාරාංශ ලේඛනයේ අමනුම අංක 3, නිවාස ලොතරැයි ජයග්‍රාහී නාම ලේඛනයත් අමනුම අංක 4 1 සිට 4:40 දක්වා තිබෙනවා. ඒක සභාගත කරනවා. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩි නිවාස ප්‍රමාණයක් අවශ්‍ය බව දනිමි. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතුළත් සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි උපරිම ප්‍රමාණයෙන් නිවාස ආධාර ලබා දීමට කටයුතු කරන ලැබේ. ආ අදාළ නොවේ. අතුරු ප්‍රශ්න තියෙනවා නම් ඇමතුමාට යොමු කරන්න පුළුවන්.
ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා ප්‍රශ්නෙට පිළිතුරු සපීම සහ අතුරු ප්‍රශ්න යොමු කිරීම පිළිබඳව. ගරු කතානායකතුමනි, මේ අමාත්‍යංශයේ එවැගේම රටට විශාල දුගී දුප්පත් ජනතාවට සේවාවක් සපේන අමාත්‍යංශක ක්‍රියාදාමයක් අපි එකා ගේනවා. මේ මෙහි තියෙන දුර්වලතාවය තමයි ගරු අමාත්‍යතුමනි අමාත්‍යංශයට දැන්විය යුත්තේ මේ තෝරා ගැනීම පිළිබඳව ප්‍රශ්නේ. මේ තෝරා ගැනීමේදී අත්‍යවශ්‍යම නිර්ණායකය යටත තියෙන නිර්ණායක තියෙනවා. නමුත් මේ නිර්ණායක සූක්ෂම ලෙස ව්‍යාජ ලේඛන සකසලා මේ සමහර නිලධාරී මේ නිවස ලබාය යුතු පුද්ගලයා නොවි ඔවුන්ගේ හිතවත්කම එහෙම නැත්නම් සමහර කූටලේකන සපේලම කලින් සඳහන් කරපු විදිහට විවිධ අවස්ථාවලදී ගත් අවස්ථා තියෙනවා මේ නිවාස ආධාරය සහ නිවාස ණය වෙනත් කණ්ඩායම් වලට. මම හිතනවා මෙන්න මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් කිරීම සඳහා අලුත් විමර්ශන කණ්ඩායම පත් කරලා මේ අපි කියන දේ සැබෑවද එවැනි දේවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒවට දිය යුතු වැඩපිළිවෙලක් ගැනීම සඳහා අමාත්‍යංශයම් ක්‍රියාදාමයක් ඉදිරියේ කටයුතු කරනවා යෝජනා කළ හැකිද කියන එක තමයි යොමු කරන්න දෙන්නේ ගරු
අමාත්‍යංශ. ප්‍රධාන සංවිධායකතුමා එන යොමු කරනවා
හොඳයි.
තව ප්‍රශ්නයක් තියෙනවද ගරු මන්ත්‍රීතුමා?
තව තියෙනවා ගරු කතානායකතුමනි. දැන් මේ සමෘද්ධි සමಿತಿ ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක වෙනවා. මේ සමෘද්ධි සමಿತಿ ක්‍රියාත්මක වීම තුළ සම ප්‍රතිලාභ ගන්න කණ්ඩායම් ගම තුළ ඉන්න. උදාහරණයක් ගත්තොත් සමෘද්ධි සමිතිය තුළ ලියාපදිංචි වීම තුළ තමයි වැඩි ප්‍රතිලාභ ලැබීමේදී තෝරා ගැනීමේදී කටයුතු කරන්නේ. එතකොට ඒ සමිතියට සම්බන්ධ වෙන්න බැරි සම්බන්ධ කරගන්නේ නැති වැඩපිළිවෙලක් ගම් තුළ තියෙනවා. මම හිතනවා මේ සමිතියට අනිවාර්යෙන් බැඳීම සහ ඒ බැඳීම තුළ මේ ප්‍රතිලාභ ලබා ගැනීම අනිවාර්ය පුද්ගලයා ඒ නොලැබී යාම යම් කිසි බාධකයක් මත නිර්මාණය වෙලා තියෙනවා. මේක බාධකයේ බිඳින්න ඒ බාධකයේසේ තියෙනවා නම් ඒක අයින් කිරීම සඳහා විශේෂිත වැඩපිළිවෙලක් අමාත්‍යංශය මට්ටම ගත යුතුයි. අපි දන්නවා අපේ පළාත්වල ඒ සමෘද්ධිලාභීන් සමෘද්ධි ඉල්ලගෙන අපි ළඟට එනවා. තොර අපි අහනවා ඇයි කියලා. නමුත් සමෘද්ධිය ලැබිය යුතුයි. නමුත් ඔහු සමෘද්ධි සමිතියේ නැහැ. ඒ සමෘද්ධි සමිතිය සඳහා සම්බන්ධ වීම සහ සහභාගී කරවීම පිළිබඳව යම් කිසි ගැටලුවක් මෙතන නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක බෙදලන්න සැබෑ ඒ සමෘද්ධිලාභියා තෝරාගෙන මේ සමිතිය තුළ අතුලත් කර ගැනීම වැඩපිළිවෙලක් අනිවාර්ය අමාත්‍යංශයේ සිද්ධ කර යුතුයි. එතරම් තමයි මම හිතන්නේ දුගී භාවයේ මුදවන්න පුළුවන් සමෘද්ධි අමාත්‍යංශයේ වැඩපිළිවෙල සමාජයේ කියලා සමෘද්ධිමත් රටක් නිර්මාණය කළ මේ අමාත්‍යංශයේ 100% කාර්යභාරය කරන්න පුළුවන් කියන කාර්යය අපි දකින්නේ කරු කතානායකතුමනි. මම හිතනවා මේ සඳහා පිළිතුරක් දෙන්න ඇමතිවරයා හිටියා නම් හොඳයි කියලා. නමුත් කෙසේ වෙතත් කරු ගන්න ඇමතිතුමා අපේ අනුපක්ෂ බෙදා සංවිධායකතුමා විශේෂයෙන් ඒ ලිපිය යවනවා කරු කතානායකතුමනි. ඉතින් ඒක අපි සතුටු වෙනවා. නමුත් අපිට 100% යුක්තිමත් වෙන්න බෑ අපි යොදන ප්‍රශ්නය තුල අපිට නිරන්තරයෙන් ඒ උත්තරේ නොලැබීම තුල.
මම හිතන්නේ ගරු මන්ත්‍රීතුමා අද ප්‍රාථමික ඇමතිතුමාගේ වෛශීසි තමයි වාද කරන්නේ. මතන් අද දවසේ තුරත් ඔබතුමාට මගේ පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් වෙයි.
අපි තාසයි හැම විවාදයකට ඇතුළේ එන්න. නමුත් අපි මේ වෙනකොට විවාද කරලා විවාද අවස්ථා හතරකට විතර සහභාගී වෙලා.
ආ හොඳයි. ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා. ගරු ජයන්ත සමරවීර මැතිතුමා. ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා. ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා. ගරු කුෂිකර්ම ගාමි අධිකාරී මැතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි
ගරු කතානායකතුමනි
ආන ප්‍රශ්න අහන හරි ඇමෙතුමා
ගරු කතානායකතුමනි එතුමගේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර අයන්නේ එක ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් නිෂ්පාදනය කිරීමේලා ආයෝජනය කිරීමේ උනන්දුවක් දක්වන ලද සමාගම් තුනක් විසින් යෝජනා ඉදිරිපත් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ සංදේශයක් ඉදිරිපත් කරන ලදී. අමාත්‍ය මණ්ඩල සංදේශයේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මුදල් ඇමතුමාගේ නිරීක්ෂණවලටද අනුව විශේෂ කමිටුවක් පත්කර වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී. මේ කමිටුවේ සාකච්ඡා වාර කිහිපයක්ම පවත්වා සාකච්ඡා වාර්තා ඉදිරිපත් කර ඇත. නමුත් 1996 වර්ෂයේ ඇමරිකාවේ ප්‍රීපොන්ට් මැක්මොරන් සමාගමේ ෆොස්ෆේට් නිධිය බදුදීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ලබා දී ඇති නඩු තීන්දුව අනුව ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් නිෂ්පාදනය සඳහා තීරණ ගැනීමට පෙර ලංකාව පුරා තිබෙන ෆොස්ෆේට් නිධි පිළිබඳ සත්‍යතා වාර්තාවක් ලබා ගත යුතු ඇත. එබැවින් අමාත්‍ය මණ්ඩල සංදේශයේ යෝජනාව පෞද්ගලික ආයෝජකයන් සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාපෘති යෝජනා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට ගරු නීතිපතිතුමාගේ උපදෙස් ඉල්ලා ඇති අතර ගරු නීතිපතිතුමාගේ උපදෙස් ලද වහාම ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් නිෂ්පාදනය සඳහා පෞද්ගලික අංශය දිර්ගැන්වීමට අපේක්ෂිතය. එතුමගේ දෙවැනි ප්‍රශ්නෙට පිළිතුර ඔව් ඒක දීර්ඝ ඇමුණුමක් තියෙනවා මම ඒක සභාගත කරනවා මේ පාර්ලිමේන්තුවේ පිළිතුර ගරු කතානායකතුමනේ ඒ වගේම එතුමගේ තුන්වැනි ප්‍රශ්නෙට පිළිතුර 1990 සිට 2017 දක්වා ශ්‍රී ලංකා ෆොස්ෆේට් සමාගම් විසින් රට තුල අලෙවි කරන ලද ෆොස්ෆේට් ප්‍රමාණයන් අහලා තියෙනවා මම ඒකෙත් දීර්ඝ පිළිතුරක් තියෙනවා අවුරුදු 20ක විතර ඇමතුමාට කියවන්න
සභාගත
කරන්න. ඊළඟට එතුමගේ තුන්වෙනි හතරවෙනි පිළිතුර වාර්ෂිකව රුපියල් මිලියන 700ක් පමණ අඩු කර ගැනීමට හැකියාවක් තිබේ. එතුමගේ පස්වෙනි ප්‍රශ්නෙට පිළිතුර ඉදිරිපත් වූ පෞද්ගලික ව්‍යාපෘති සම්බන්ධයෙන් කටයුතු කිරීම අවසන් වී නොමැති නිසා ප්‍රතිලාභ පිළිබඳ කිසිවක් කිව නොහැක. පස්වෙනි ආයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි ගරු ඇමතුමාට මම ස්තුතිවන්ත වෙනවා. එතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල මේ ජාතික සම්පතක් වූ ෆොස්ෆේට් නිධිය නියෝජනය කරන ප්‍රදේශයේ ඉන්න මගේ අදහසේ හැටියට රටට ආදරය කරන ඇමතිවරේ විද්වතේ. දැන් මේ ෆොස්ෆේට් නිධියේ ඔබතුමා දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ පටන් මේ සම්පත විජාතීකරණයට විරුද්ධව විශාල උද්ඝෝෂණ ව්‍යාපාර ගියා, පෙළපාලි ගියා, පිකටින් ගියා. මේ ඔක්කොම යටතේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් මෙය විජාතීකරණය වීම වැළැක්වීම සඳහා අවශ්‍ය වෙන ආකාරයට තමයි මේ අධිකරණ තීන්දුව දීලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් ඔබතුමාලා අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාව වෙනකොට මේ සම්පත ඇත්ත වශයෙන් අපිට පුළුවන් අපේ රටේ මේ ඉන්න විවිධ ක්ෂේත්‍රවල ඉන්න තාක්ෂණික ශිල්පීන්ට පුළුවන් මේ රටේ පෝර අවශ්‍යතාවය සඳහා මේ මහා ජාතික සම්පත පාවිච්චි කරන්න. ඉතින් ඔබතුමා මේ යෝජනාවෙන් පිටට ගිහිල්ලා ඔබතුමා දැන් කෘෂිකර්ම විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මේ හිර වෙලා තියෙන තැන බලලා මේ රටට පෝර ආනයනය කරන වියදම අඩු කරලා ඒ වියදම යන්නේ නැති වෙන විදිහට මේ සම්පත දේශීය වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් දේශීය ව්‍යවසායකයන්ට හා දේශීය තාක්ෂණික ශිල්පීන් එක්ක අලුත් සාකච්ඡා වටයක් පවත්වන්න ඔබතුමා මැදිහත් වෙනවද කියලා මම දැනගන්න
කැමතියි.
අර කතානායකතුමනි එතුමා හොඳ යෝජනාවක් ගෙනයි. මොකද වර්ෂයකට රුපියල් මිලියන 700ක් විතර අපිට මේ පොහොරාණෑනි සඳහා වියදම් වෙනවා ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් රෝඩ්. හැබැයි එකම ප්‍රශ්න වෙලා තියෙන්නේ අධිකරණයේ තීන්දුවක් දීලා තිනවා විජාතීකරණයට විතරක් නෙමෙයි ඒ තීන්දුව මගින් මේ ෆොස්ෆේට් නිධියේ සීමාවන් සඳහාත් ප්‍රශ්නයක් තියෙනවා. එක පැත්තකින් එතනින් ගලා බසින යෝධයල අනිත් එක මේ ෆොස්ෆේට් නිධියේ එක කෙරවලක් තියෙන්නේ ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟ යනකම් මේ බෆර් සෝන් එක කියලා වෙන් කරලා තිනවා. ඉතින් මේ ප්‍රශ්නේදී අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයත් නීතිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා යෝධයලෙන් මෙගොඩට ඒ කියන්නේ දැනට ෆොස්ෆේට් භූමිය තියෙන ප්‍රමාණය විතරක් දේශීය මෙතුමා කිව්වා වගේ දේශීය කර්මාන්ත කරුවන්ට ඒ සඳහා දායකත්වය ලබා දෙන්න කැමති අය ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් විතරක් පරීක්ෂණ කරන්න අර යෝදෑලෙන් එගොඩටවත් ශ්‍රීමා බෝධියේ කිට්ටුවටවත් යන්න නොයා දැනට තියෙන පොස්පේට් නිතිය පොස්පේට් භූමියේ නිතිය අපි පාවිච්චි කරුවොත් තව වසර 40කට අපිට මේ සඳහා අවශ්‍යතාවය සපුරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් අපි දැනටමත් රජයේ අවධානය යොමු කරලා
තියෙනවා මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ කරු කතානායකතුමනි දැන් වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාල පනත 2008 අංක 31 ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතන පනත 76 අංක 23 ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනත 2014 අංක 31 යනාදී වශයෙන් මේ තාක්ෂණය හා මේ පර්යේෂණ සහ කළමනාකාරීත්වය පිළිබඳ සියලු ආයතන ඇතුළත් කරලා කර්මාන්ත අමාත්‍යාංශයට මේ සියල්ල පවරලා දෙන ගැසට් නිවේදනයක් අද අපේ මේසෙ උඩ තියෙනවා. මේක ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ගරු කතානායකතුමනි විශ්වවිද්‍යාල ටික කර්මාන්ත අමාත්‍යාංශයට පවරන්නේ. මෙහෙම වැඩක් අපේ රටේ ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මම තමුන්නාංශයට කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් යෝජනා කරනවා මේ අපරාධය නම් කරන්න එපා. කර්මාන්ත අමාත්‍යාංශයට රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු වෘත්තීය පුහුණුව පවරලා දෙන්න එපා. එහෙම කරන රටක් නැහැ. වෘත්තීය පුහුණුව කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩක් නෙමෙයි. කර්මාන්ත අමාත්‍යාංශයේ තියෙන්නේ පුහුණුවක් ලබන්න පුළුවන් ආකාරයට කර්මාන්ත රටේ පටන් ගන්න එක. ඒ කර්මාන්ත පටන් ගන්න ඇමතිවරයාට මේ වෘත්තීය පුහුණුව අමාත්‍යාංශයේ බාර දුන්නා මොන තරම් රටට සහගහන අපරාධයක් තමුන්නාංශලා කරන්නේ. ඒ නිසා තමුන්නාංශයේ කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් විශ්වවිද්‍යාල ගැන අවබෝධයක් තියෙන කෙනෙක් හැටියට මේ මම සභානායකතුමාගෙනුත් ඉල්ලා සිටිනවා. එතුමා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යතුමා වශයෙන් විශ්වවිද්‍යාලයක් කොහොමද කර්මාන්ත අමාත්‍යාංශයේ යටතට පවරන්නේ කියලා ඔබතුමා හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස මට කියන්නේ. මේ අපේ රටනේ මේක. ඔබතුමාලා අපි ඉන්නවා, අපි යනවා. නමුත් උපනූපන් පරම්පරාවල දරුවන්ට මේ අධ්‍යාපනය ලබන්න තියෙන ආයතන මේ වගේ දේශපාලන ඌමනාවන් මත කුජීතු කළ දැම්මට පස්සේ, ඉවර කළ දැම්මට පස්සේ, විනාශ කළ දැම්මට පස්සේ වෙන කවුරු හරි අපි ආණ්ඩුවක් ගත්තත් ගොඩනගන්න බෑනේ. මේ ගැසට් නිවේදනේ තමුන්නාගේ පක්ෂ වෙන්න පුළුවන්. තමුන්නාගේ ඉස්කෝලේකට ගිහිල්ලා
තියෙනවා. බන්දුල ගුණවර්ධන මැතිතුමා වගේම අපිත් මේ රටට ආදරේ. විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයේ කොයි විදියටවත් වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට බාර දෙන්නේ නැහැ. හැබැයි ටෙක්නිකල් කොලේජ් වගේ තියෙනවා. ඔව්, එහෙම වැරද්දක් වෙලා තියෙනවා නම් අපි ඒක කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කරන්න
ඕනේ. බොහොම ස්තුතියි. ගරු කනක හෙරත් මැතිතුමා, ගරු ඇවරිකල් මහජන මැතිතුමා සිමට පැහැදිලිකමක් කරන්න සූදානම්ද? බම කෙටියෙන් අපිට වෙලාව ප්‍රශ්නයක් නිසා
අනායකතුමනි, පොස්පේට් නිධිය පිළිබඳව මම ඒ පැහැදිලි කර ගැනීම සහ යම් අදහසක් ඉදිරිපත් කරන්නේ ඔබතුමාට. මමත් කෙටි කාලයක් කෘෂිකර්ම මාත්‍යවරයා විදියට හිටියා. ඒ කාලය තුළ මේ වෙනුවෙන් කමිටුවක් පත් කරලා විද්වත් කමිටුවකින් වාර්තාවක් ලබා දීලා තියෙන ඇමතුමා. ඒ වාර්තාව පිළිබඳව අධ්‍යයනය කරන්න මේකේ ඉතාමත් කඩිනමින් මේ කටයුත්ත ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබතුමා සඳහන් කර ආකාරයට ත්‍රිපුද්ගල විනිශ්චයකාර මණ්ඩලයෙන් තමයි මගේ මතක හැටියට ඒ තීන්දුව දීලා තියෙන්නේ. ඒක ඒ ප්‍රමාණය වැඩි කරලා පස් පුද්ගල හෝ 7 දෙනෙක්ගෙන් යුත් විනිශ්චයකාර මණ්ඩලයකින් මේ තීන්දුව ගැනීමේ හැකියාව ඇති. ඒ පිළිබඳවත් කරුණු අධ්‍යයනය කරලා කටයුතු කරන්න. මේක ඇත්තටම අපේ රටට සම්පතක්. ඒ වගේම තමයි මේ පොස්පේට් නිධිය ගරු කතානායකතුමනි අපි පාවිච්චි කරේ නැත්තම් මේ කාලය තුල මේක සමහර වෙලාවට අනාගතයේදී මේ වෙනුවෙන් වෙනත් විකල්ප දැන්ටමත් වෙනත් රටවල් සොයාගෙන තියෙනවා. එහෙම වුණොත් මේක නිකම්ම පස්කන්දක් බවට පත් වෙනවා. ඒ නිසා මේක කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේ පිළිබඳව වැඩපිළිවෙළක් ගෙනියනවා. ඒක කඩිනම් කරන්න කියලා ඉල්ලීම මේ අවස්ථාවේ.
ගරු කතානායකතුමනි, අපේ හිටපු කෘෂිකර්ම ඇමතිතුමා හොඳ අදහසක් කරේ. මොකද මේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයකට යනවද, 5 පුද්ගල විනිසුරු මණ්ඩලයට යනවද කියන එක නීතිපතිතුමයි තීන්දුව කරන්නේ. අපි දැන් එතුමත් එක්ක සාකච්ඡාවක් කරලා තිනවා. මොකද ඉස්සරලා දීපු නඩු තීන්දුවේදී අර මම ඔබතුමාට මුලින් සඳහන් කරපු පරිදි මේ කන්ද පොස්පේට් නිධියේ වර්ධනය මං හිතන්නේ අර ශ්‍රීමා බෝධින් වහන්සේ කිට්ටුවටම එනකන් දිගට තියෙනවා කිලෝමීටර 40කට ආසන්න ප්‍රමාණයක් වටරවුමක්. ඉතින් ඒ නිසා අපි දැන් මේ සියල්ල අතහැරලා දාලා අර දැනට පොස්ෆේට් භූමිය තියෙන ප්‍රමාණය ගැන අපිට සාකච්ඡා කරොත් මං හිතන්නේ මේකට පැහැදිලි විසඳුමක් ගන්න පුළුවන් වේවි. ඒ නිසා එතුමා යෝජනා කරපු පරිදි දැනටම දේශීය ව්‍යාපාරිකයෝ ගණනාවක් ඉදිරිපත් වෙලා තිනවා. අපි මේ සාකච්ඡාවෙන් පස්සේ අපි පැහැදිලි තීන්දුවක් ගන්න කටයුතු
කරනවා. ඔබතුමා සූදානම් දෙක අද දීර්ඝ වශයෙන් යන අමාරු පොඩ්ඩක් පැහැදිලි කරනවා. මෙතනින් අපි අවසන් කරමු මෙතනින් ඇත.
අර කතානායකතුමනි දැන් මේ කැපින් මේ අපි අතර ලැබිලා තියෙන කැසට් පත්‍රය අනුව අද කර්මාන්ත වාණිජ කටයුතු දිග්කාල නවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුන්සා නිපුරුතා සංවර්ධන එකාංශයකට අරන් තියෙනවා. මම ආණ්ඩුවෙන් දැනගන්න කැමතියි දැන් මේ එකට එකක් ගැලපෙන්නේ නැති මේ අංශ එකතු කරලා විශේෂයෙන් මේ තෘතියක සහ ද්විතීක අධ්‍යාපන ළමිනුත් මේකට දාලා මුළු මනින්ම මේක අච්චාරුවක් කරන්න ඔබතුමාලා ලෑස්ති වෙනවද කියලා මම දැනගන්න කැමතියි.
හොඳයි ගරු
ඇමතිතුමා අපි දැන් කැබිනට් මණ්ඩලයේ අවධානය සදානම යොමු කරන්න.
හොඳයි බොහොම ස්තුතියි ගරු කණ්ඩගේ හෙරත් මැතිතුමා ගරු වැවිලි කර්මාන්ත මැතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි ආ එක ශ්‍රී ලංකාවේ රබර් වතු කර්මාන්තයේ ජීවත් වෙන පවුල් සංඛ්‍යාව පවුල් 139,000ක් පමණ වෙනවා. ආ දෙක පසුගිය වසර කීපය තුළ ලෝක වෙළඳපොළෙහි රබර් මිල උච්චාවචනය වීමක් සිදු වී ඇති නමුත් ඒ රබර් කර්මාන්තයේ පහත වැටීමක් ලෙස අර්ථ දැක්විය නොහැක. ලෝක රබර් මිල පහත යන අවස්ථාවලදීද වගාකරුවන් ලබන ආදායම නොවෙනස්ව පවත්වා ගැනීම සඳහාත් වගාවන්හි ඵලදායිතාවේ ඉහළ නැංවීමටත් නවීන තාක්ෂණය හඳුන්වා දීමට හා රබර් නව වගාව නැවත වගාව සහ රබර් වගාවන් ආශ්‍රිතව අතුරු භෝග වගා කිරීම දිරිගැන්වීමටද රජයේ විසින් විවිධ පීවර ගනු ලැබේ. ආ එක කුඩා රබර් වතු හිමියන්ගෙන් ආර්ථික සේවා ගාස්තු බදු අය කිරීමක් සිදු නොවේ. ආ දෙක තුන හතර සහ ඈ අදාළ නොවේ. අතුරු ප්‍රශ්න තියෙනවා නම් ඇමතිතුමාට යොමු කරන්න කෝ එතුමා ඔබතුමාට පිළිතුරු දෙනවා.
හොඳයි බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි මේකේ ආර්ථික සේවා බද්දක් අය කරනවා වතු වල කුඩා රබර් වතු කර්මාන්ත හිමියන් නැමෙයි. නමුත් රබර් වෙළෙන්දන්ගෙන් ආර්ථික සේවා බද්දක් අය කරනවා. එතකොට මේ බද්ද 2017ට ඉස්සෙල්ලා වෙළඳාම මිලියන 200ක් පමණ තියෙද්දී ඒකට 0.25ක් තමයි අය කරලා තිබුණේ. නමුත් පසුගිය වර්ෂයේ 2017 ඉඳලා මිලියන 50ක වෙළඳාමක් තියන අයගෙන් 0.5ක බද්දක් අය කරනවා. ඒ කියන්නේ ලොකු මුදල් ප්‍රමාණයක්. සාමාන්‍ය වෙළඳු මම හිතන්නේ ලංකාවේ 1000ක් පමණ ඉන්නවා රබර් වෙළඳාම කරන අය. දින මම හිතන්නේ 10ක් ඇතුළතදී මිලියන 50කට වඩා වැඩි වෙළඳාමක් කරන. ඉතින් මේගොල්ලන් කරන්නේ එක පැත්තකින් මේ එක ගෙවන්න නැතුව අර අත යටින් වෙළඳාමක් කරගෙන යනවා. එහෙමත් නැත්නම් වෙළඳාම නවත්තලා තියෙනවා. ඉතින් මේකෙන් ලොකු අසාධාරණයක් මේ වෙළඳපළට ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෙළඳාම් කරන අයට මේ මම හිතන්නේ ලෝකේ කොහෙවත් මේ ගහන්න නැති ලොකු බද්දක් තුලින් මේගොල්ලන්ගේ වෙළඳ ව්‍යාපාරය කරගෙන යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් අපි අහන්නේ මේකේ පළවෙනි ප්‍රශ්න හැටියට අහන්නේ මේක මේ වෙළඳ ආර්ථික වෙළඳ බද්ද මීට වඩා අඩු කරලා මේ වෙළඳාම රබර් ලෙවල් දාම නගා සිටුවීම සඳහා ලබා දෙන්න හැකියාවක් තියෙනවද කියන එක. ඊළඟට
දෙවනි දෙකම අහන්න. ඒක එක සැරේ පිළිතුරු දෙන්න පුළුවන්. හොඳයි.
නේත අමාත්‍යාංශයේ පිටුතුර හැටියට තියෙනවා කුඩා රබර් වතු හිමියන්ගෙන් ආර්ථික සේවා ගාස්තු බදු අය කිරීමක් සිදු නොකරන බව.
තමයි එතනින් තමයි
ඒගොල්ලෝ උත්තරේ වල තියෙන්නේ.
ඒක තමයි ඒ
දැන් ওই ප්‍රශ්නෙට අපි පසු උත්තරේ ලබා දෙන්න.
ඔව් ඒක එකක්. ඊළඟ කාරණේ තමයි මේ අපේ රටේ දැන් අපේ නිෂ්පාදනයටත් වඩා රබර් ආනයනය කරනවා. ඉතින් මේ ආනයනය කරන නිසා අපේ රටේ තියෙන විශේෂයෙන්ම ඔය BOI වගේ කර්මාන්ත ශාලාවල අපේ රබර් ටික දැන් මිලට ලබා ගන්නෙ නැහැ. ඒක ඊට වඩා අඩුවට ඊට වඩා ක්වොලිටි එකෙන් අඩු වියට්නාමෙන් වැනි රටවල් වලින් අපේ රටට ඒ රබර් ටික ලබා ගන්නවා. ඒක නිසා විශේෂයෙන්ම මේ රබර් වගාව නගා සිටවන්න ඒ වෙළඳාව ශක්තිමත් කරන්න නම් අපි හිතන අඩුම තරමේ රජයේ ප්‍රතිපත්තියක් හැටියට මේ රජයේ අපේ රටේ ඉන්න රබර් වෙළෙන්දන්ගෙන් 100ට අඩුම ගානේ 125ක් විතරවත් නිෂ්පාදනයෙන් 100ට මේ අපේ රටේ ඉන්න රබර් නිෂ්පාදකයන්ගෙන් රබර් ටික මේ කර්මාන්ත ශාලාවල අවශ්‍යතාවයෙන් අඩුම තරමේ 125ක්වත් ලබා ගන්න කටයුතු කරනවා නම් මේ සියලු දෙනාම ආරක්ෂා වෙනවා. ඉතින් මේ පිළිබඳවත් අමාත්‍යවරයාව දැනුවත් කරන්න කියලා ඉල්ලීම කරනවා.
හොඳයි, බොහොම ස්තුතියි ගරු උදේ ප්‍රමාත් ගමන්පිල මැතිතුමා, ගරු මුදල් මැතිතුමාගේ ඇසීමට.
මම අහන ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, මුදල් මැතිතුමා සති දෙකක කාලයක් ඉල්ලනවා.
හොඳයි. ඔව්.
ඒක සටහන් වෙලා තින්නේ එහෙමයි.
ආ ඒක වෙන්නේ නැති. ඔව් ඔව්. එහෙනම් අවධානය යොමු කරන්න.
හරි.
හොඳයි. ගරු දෙවෙනි වටේ තුන්වෙනි ප්‍රශ්නේ ගරු පද්ම උදේචාන්ත ගුණසේකර මැතිතුමා.
නිවාස ඇමතුමා සති දෙකක් කල්ලිල
හතර ගරු ජයන්ත සමීර මැතිතුමා,
ගරු කතානායකතුමනි,
පහ ගරු ආනන්ද අරුගේ මැතිතුමා, මහාමාර්ග ඇමතුමා,
මහාමාර්ග ඇමතුමා සති දෙකක් කල්ලිල්ලනවා. ගරු කතානායකතුමනි,
ගරු
කාරක සභා අවස්ථාවට පෙර විනාඩි දෙකක කාලයක් මම ඔබතුමාගේ අවසර ඉල්ලන විශේෂ කාරණයකට.
හොඳයි ගරු
ප්‍රධානමන්ත්‍රී. ගරු කතානායකතුමනි, මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස මෙහි මුලසුන දරන ඔබතුමන් මීට දින දෙකකට පෙර මේ රටේ අති පූජනීය මහා සංඝරත්නය වෙතින් මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය ශ්‍රීමත් මහානායක මාහිම්පාණන් වහන්සේ ප්‍රමුඛ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු කාරක මහා සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානයෙන් සම්භාවනාවට පාත්‍ර වීම මේ උත්තරීතර සභාගර්භයේ සිටින අපි සියලු දෙනාටම ඉතාමත්ම සතුටට හේතුවක් වී තිබෙනවා. ඔබතුමන් වෙත පිරිනැමන ලැබූ මේ සුවිශේෂ සම්මානය පිළිබඳව අපි වඩාත්ම අගය කරන්නේ එම සම්මානය පිරිනැමුවෙත් ඉතාමත්ම සම්භාවනීය වූත් අපි හැම දෙනාගේම විශේෂ ගෞරවයටත් වන්දනාමානයටත් පාත්‍ර වූ ඓතිහාසික මල්වතු මහා විහාර පාර්ශයෙන් වීමක් එම සම්මානයෙන් පුදනු ලැබුවෙත් ඒ සඳහා සෑම අතකින්ම සුදුසුකම් ඇති අති සම්භාවනීය පුද්ගලයෙකු වීම නිසයි. ගරු කතානායකතුමනි, ඔබතුමන් පහුගිය වර්ෂයේත් ජපානයෙන් පිරිනමපු උදාවන සූර්යා සම්මානයෙන් පුදනු ලැබුවා. ඒ සම්මානය ජපන් රටෙන් අපේ ශ්‍රී ලාංකිකයට පිරිනැමුණු ප්‍රථම අවස්ථාව හැටියටයි අපි ඒ අවස්ථාව දැක්කේ. එවගේම මීට දෙසතියකට පෙර මහාභාරතයේ අබ්දුල් කලාම් විද්‍යායතනයෙන් පිරිනැමෙන ආසියාවේ අභිමානීය සම්මානයෙන්ද ඔබතුමා පුදනු ලැබුවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ගෞරවය රැකගත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා හැටියට ඔබතුමන් වෙත මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් මේ ගෞරවය ලැබීම පිළිබඳව මේ සභාවේ අප සෑම සියලු දෙනාගේම හෘදයාංගම වූත් උණුසුම් වූත් සුබ පැතුම් පිරිනමමින් ඔබතුමාට තවදුරටත් රටටත් ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයටත් මහ මෙහෙවරක් ඉටු කිරීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සඳහා මට අවස්ථාව දීම ගැනත් ස්තුති කරමින් මගේ සුබ පැතුම් ඔබතුමාට පුද
කරනවා.
ගරු කතානායකතුමනි, විපක්ෂයේ විදියටත් ඔබතුමාට මේ ලැබුණු සම්මානය අපි ඉතාමත් අගය කරනවා. මල්වතු මහාවිහාරයෙන් සාමාන්‍යයෙන් ආවට ගියාට සම්මාන දෙන්නේ නැහැ. ඒ වගේම මේ වගේ උපහාර දක්වන්නේ නැති බව අපි ඉතාමත් හොඳින් දන්නවා. ඒ මල්වතු විහාරයේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා කාරක සභාව ඒකමතිකව තීන්දු කළා තමයි ඔබතුමාට මේ වගේ ගෞරව නාමයක් උද කරන්නේ. ඒ පිළිබඳව විපක්ෂයේ විදියට අපි ඔබතුමාට සුභපතනවා. ඒ වගේම මීට පෙරත් ඔබතුමා අවස්ථා ගණනාවකදී මේ වගේ ඇගයීම් ගණනාවකට ලක් වුණා. ඒ පිළිබඳවත් අපේ සුභ පැතුම පිරිනමනවා. ඔබතුමා හොඳ බෞද්ධයෙක් විදියට මේ රටේ බුද්ධාගම ආරක්ෂා කිරීම සඳහාත් ඒ වගේම ශාසනය වෙනුවෙන් ගන්නා වූ තීන්දු පිළිබඳවත් තමයි ඔබතුමාට මේ ඇගයීම් ලැබෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් ඔබතුමා ඒ ආකාරයෙන්ම අපේ ආගම දහම රකිමින් මේ රටට ඒ සේවය සිදු කරයි කියලා. ඒ වගේම ඔබතුමාට සුභ පතනවා. මම හිතන්නේ මේ සම්මානයත් එක්ක තවත් බොහොම බලාපොරොත්තු තියාගෙන වෙන්න ඇති. මම හිතන්නේ මේ සම්මානය ලබා දෙන්නේ ඔබතුමාගේ සියලු බලාපොරොත්තු සඵල වේවායි කියලා ප්‍රාර්ථනා
කරනවා. ජය බොමි චෝචි ගරු ආචාර්ය මන්දර ගුණවර්ධන මහත්මයා.
ගරු කතානායකතුමනි, ඔබතුමා අපේ රටේ ජාතික පුනරුත්ථානයේ තෝතැන්නක් වූ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගෙනුම ලැබලා මේ රටට හා සම්බුද්ධ ශාසනයට සැබවින්ම ආදරය කරන කෙනෙක් ලෙස බොහෝ කලක් තිස්සේ දේශපාලන පක්ෂපාත භේදයෙන් තොරව ශාසන ආරක්ෂක කටයුතු වල නිරත වුණා. සියන් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය යනාදී නිකායන් තිබෙන විට වෙනත් නිකායවල මහා භාරකරුවෙක් ලෙසත් ඔබතුමා විශාල සේවයක් නිකාය භේදයෙන් තොරව සම්බුද්ධ ශාසනයට කරලා තියෙනවා. ඒ ශාසනික මෙහෙවර අගයලා මල්වතු විහාරයේ විසින් ලබා දුන් මෙම සම්මානය අපේ රටේ ඔබතුමාට පමණක් නොව මේ රටට හිතවත් විශේෂයෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන සියලු දෙනාට ලබා දුන් සම්මානයක් ලෙස අප සලකන අතර ඒ අනුව තෙරුවන් සරණෙන් තව තවත් අපේ රටපැත්තට සේවය කරන්නටත් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් ඇති කරන්නටත් අවස්ථාව ලැබේවයි කියලා ප්‍රාර්ථනා
කරනවා. ගරු ආපමන්තුමා,
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම සියනෑ කෝරළේ බං ඔබ බෞද්ධ ධර්මයට බෞද්ධ ශාසනයට විශාල ආදරයක් දක්වන කෙනෙක් හැටියට අපි දන්නවා. අපි ජීවත් වෙන්නේ මං එන්න ගඟෙන් එහා පැත්තේ, ඔබතුමා එන්න ගඟෙන් මෙහා පැත්තේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මල්වතු මහා විහාරය ඔබතුමාගේ දීර්ඝ ආගමික ශාසනික සේවයත් ඒ වගේම දේශපාල ජීවිතේ නොකැලල් බවත් ඉතා හොඳින් අනුනගෙන ඔබතුමාට පවරන මේ පිරිනමප මේ ගෞරව සම්මානය අපිත් ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තුවට කරන උපහාරයක් හැටියටත් ඔබතුමාට පෞද්ගලික කරන උපහාරයකට සලකනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු ලක්ෂ්මන් කිරියන්න මහත්මයා,
ගරු කතානායකතුමනි, පෙරේදා මල්ලතු විහාරයෙන් ඔබතුමාට ලැබුණු ගෞරවනාමය ඇත්ත වශයෙන්ම ඔබතුමාට පමණක් ක්‍රමයේ මේ පාර්ලිමේන්තුවටත් විශාල ගෞරවයක් හැටියට මම සලකනවා. මොකද පසුගිය දවස්වල ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයකට ලක් වූ අවස්ථාවකදී ඔබතුමා ඉදිරිව ගත් ක්‍රියාමාර්ග නිසා අපිට පුළුවන් වුණා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. එක්සත් ජාතීන්ගේ මානවික කවුන්සලයට ඉදිරිපත් කළ තියෙන යෝජනාවේ සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකාවට පුළුවන් වුණා සාමකාමීව ඒ අර්බුදය විසඳ ගන්න පුළුවන් වුණා කියලා අපේ රට ප්‍රශංසා කරලා තියෙනවා. ඉතින් ඔබතුමා ඒකත් ක්‍රියාමාර්ගයේ ඒ වගේම බෞද්ධ නායකයෙක් හැටියට ඔබතුමා නිරන්තරයෙන්ම සිංහල ජාතිය බෞද්ධාගම ගැන කැක්කුමක් තියෙන නායකයෙක් හැටියට අපේ සුභාසිතනය ඔබතුමාට පුද කරන්න
ඕනේ. ඔබතුමාලා සියලු ජනතාවටම ඔව් ගරු මන්තුමා,
සාටම සුසන ලැබීම පිළිබඳව අපිත් අපේ කෘතවේදීභාවය ඔබතුමාට පළ කරනවා.
හොඳයි, බොහොම කාරුණික වදන් ඉදිරිපත් කරපුවාම සියලුම ගරු මන්ත්‍රීතුමාට මාගේ ගෞරවය ස්තුතිය පුද කරන එක අපිට විශාල ශක්තියක් වෙන බවත් මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. පාර්ලිමේන්තුව කාරක සභාවක් බවට පරිවර්තනය වේ. Order, please. ප්‍රාථමික කාර්මන්ත සහ සමාජ සවිබල ගැන්වීම අමාත්‍යංශය සීස් 124 216 289 301 එමෙන්ම පොදු සැපීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නෝන අමාත්‍යංශ සීස් 53 252 සහ 300 විශේෂ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේ සාමාජික නෝන අමාත්‍යංශ සීස් 56 සලකා බැලීම පූර්වභාග 10 සිට අප්‍රභාග 12 30 දක්වා සහ අප්‍රභාග 1 සිට අප්‍රභාග 7 දක්වා කපහැරීමේ යෝජනාව ගරු රංජිත් සොයිසා මන්ත්‍රීතුමා විසින්.
බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි. 2019 විසර්ජන පනත් කැටුම්පතෙහි කාර්යසභා අවස්ථාවේදී අද දින විවාදිර ගැන අමාත්‍යංශ සහ ඔයා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළ අංක 124 216 289 331 53 252 300 සහ 56 දරන වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහන්නේ සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, අද දින විවාදයට නියමිත ඉහත වැය ශීර්ෂයන් වලට අදාළ අමාත්‍යාංශ පිළිබඳව අදහස් දැක්වීමේදී ප්‍රධාන වශයෙන්ම අපි අපේ අවධානය යොමු කරනවා වසර 23ක් පැරණි සමෘද්ධි නැතහොත් අද දවසේ තිබෙන දිවිනැගුම සංවර්ධන වැඩපිළිබඳව අපේ අදහස් දැක්වීමට. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, රටේ දිවිනැගුම සහනාධාරය ලැබිය යුතු අයට මෙවර අයවැයෙන් යෝජනා කළ තෙනා පවුල් ලක්ෂ 6කට දිවිනැගුම සහනාධාරය ලබා දීම රජය කටයුතු කරනවායි කියලා. ඒ සම්බන්ධව විපක්ෂයේ ලෙස අපේ කිසිදු විවාදයක් හෝ තර්කයක් නැහැ. සහනාධාරයේ ලැබිය යුතු අඩු ආදායම් ලැබී පවුල්වලට එම සහනාධාරය ලැබිය යුතුයි. ඒ සම්බන්ධව අපේ කිසිදු තර්කයක් ගොඩනගන්නේ නැහැ. එයට අපි එකඟතාවය ප්‍රකාශ කරනවා. හැබැයි ගරු කතානායකතුමනි, එම පවුල් ලක්ෂ 6ක් මේ සහනාධාරයෙන් ලැබිය යුතු මට්ටමට ප්‍රකාශයට පත් කරනකොට දැනටම මෙම සහනාධාරය ලබන පවුල් ලක්ෂ 9ක් රට තුළ සිටිනවා. එතන පසුගිය මේ පවතින වර්තමාන වසර 4ක පාලන කාල සීමාව තුළ අපට පිළිගන්න වෙනවා අඩු ආදායම්ලාභීන් දරිද්‍රතා රේඛාවෙන් පහළ ඉන්න අය අඩු වෙලා නැහැ. පවුල් ලක්ෂ 6කින් ඒ වැඩි වෙලා තියෙනවා කියන එක පිළිගත යුතුයි. එහෙමනම් ආණ්ඩුවේ නායකින් දිගින් දිගටම ප්‍රකාශ කරන ආකාරයට රටේ ණයබරතාවය අපි අහෝසි කරලා, ණයබර දැන් ඉවරයි, රට හරි පීලට වැඩිලා තියෙනවා, රට වේගෙන් සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත් වෙලා තිබෙනවා යනුවෙන් ගරු අගමැතිතුමා ප්‍රමුඛව ආණ්ඩුවේ මැති ඇමතිතුරු නායකින් කරන ප්‍රකාශ මෙම පවුල් ලක්ෂ 6කට අලුතෙන් සමෘද්ධිය ලබා දීමට තීන්දුව කළා යන ප්‍රකාශයත් සමගම බිඳ වැටෙන බව අපි කනගාටු වෙන නමුත් මේ අවස්ථාවේ ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ අයවැය ලේඛනය තුළ ඉතාම පැහැදිලිව ගරු මුදල් ඇමතිතුමා සඳහන් කළා තිබෙනවා පසුගිය කාලය තුළදී සමෘද්ධි ව්‍යාපාරය තුළට ඉතාම බරපතල ආකාරයට දේශපාලනය වැද්දගෙන දේශපාලනීකරණය වීම තුළ මේ සමෘද්ධි ව්‍යාපාරයේ අවුල් වුණාය, ලැබිය යුතු කිසිවකට සමෘද්ධි සහනාධාරයක් නොලැබුණාය. ඒ නිසා නව රජය වසර 4ක් පැරණි රජයේ අවසාන අයවැය ලේඛනෙන් හෝ පවුල් ලක්ෂයට දෙන්න කටයුතු කරනවායි, දිවිනැගුම සහනාධාරය දෙන්න කටයුතු කරනවායි කියලා මේ ලේඛනය තුළ අන්තර්ගත කරලා තිබෙනවා, ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් අපිට මෙතෙන්දී ගරු කතානායකතුමනි අපිට ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා, අපි දන්නවා ආණ්ඩු පක්ෂේ නැත්නම් එක්සත් ජාතික පක්ෂ ගරු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා 2001 වර්ෂයේදී එක අවස්ථාවක් ප්‍රකාශ කරනවා මේ රටේ සමෘද්ධි නිධානයෙන් පට්ට ගහනවා කියලා කියන ප්‍රසිද්ධ ප්‍රකාශයක්. සමෘද්ධි නිධානයෙන් පට්ට ගහන්න එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකතුමා ප්‍රකාශ කරනවා. අපි හිතනවා ඒක එතුමා වගකීමක් ඇතුලේ ප්‍රකාශ කරේ, එතුමාගේ හිතේ තියෙන අදහස ඒ එක්සත් ජාතික පක්ෂ නිනමතේ වෙන්නේ නැති කියලා අපි හිතනවා. එහෙම කියලා හැබැයි ඊට පස්සේ 2004 ගෙදර යන්නේ සිද්ධ වුණා. ඊට පස්සේ ගරු කතානායක දැන් මේ අවස්ථාවේ දැන් මේ පැවතිලා තියෙන රජයේ මගින් සමෘද්ධි සහනාධාර දීමේදී මේ සභාවේදීම ආණ්ඩුවේ ප්‍රබල ඇමතිරයෙක් ප්‍රකාශ කරනවා අපි සමෘද්ධි සහනාධාර නැත්නම් දිවිනැගුම සහනාධාර ලබා දීමේදී මේ ලබා දෙන්නේ පැහැදිලිවම අපේ පක්ෂයට විතරයි. අවුරුදු 4ක් තුළ අපේ පක්ෂයරේ මේ ලැබුණා. ඒ හින්දා අපි අපේ අයට මේ සමෘද්ධි සහනාධාරය දෙන්න කටයුතු කරනවායි කියලා ඉතාමත්ම බොළඳ ආකාරයේ දේශපාලන තර්කයක් ගන්න ආවේ යහපාලනය කරන්න. යහපාලනය කරනවා, යහපාලන ආණ්ඩුවක් තියෙනවා නම් දේශපාලන ભેදයෙන් තොරව අපි විශ්වාස කරනවා ලැබිය යුතු අයට එම සහනාධාරය ලැබිය යුතුයි කියලා. නමුත් ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුව තුලම මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල ප්‍රකාශයක් කරනකොට අපි අපේ පක්ෂයට මේ ටික දෙනවයි කියලා කියනකොට ඒ යහපාලනය කියන එක කොයිතරම් දුරට යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවද කියන ප්‍රශ්නය අපිට නැවතත් ආණ්ඩුවේ පැත්තෙන් ගරු ඇමතිතුමන්ලාගෙන් ඒක පැහැදිලි කරගත යුතු වෙනවා ගරු කතානායකතුමනි. ඒ වගේම දැන් මේකේ මේ අයවැය ලේඛනයේදී කියනවා මෙම යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ හිමි යුතු අයට හිමි නොවි පක්ෂ සමාජිකත් හිමි නුසුදුසු අයට ලැබුණ බවත් ඒ නිසා ඒ අයගේ මූලික අරමුණ දිවිනැගුම් ව්‍යාපාරයේ සම්පූර්ණ දේශපාලනීකරණය වුණාය ඒ නිසා අපි එතනින් බැහැර වෙනවායි කියලා මේ අයවැය ලේඛනයේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒතර කරු කතානායකතුමනි දැන් මේ සමෘද්ධි ව්‍යාපාරයේ දේශපාලනීකරණය කිරීම පිළිබඳව මේ රජයට අපි අපේ පැත්තෙන් චෝදනාවක් එල්ල කරනවා. මට මතකයි අපේ රජයේ පවතින කාල සීමාව තුළදී එවකට ජාතික ආර්ථික සංවර්ධන ඇමතිවරයා හැටියට හිටපු ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් සමෘද්ධි ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ සමෘද්ධි ප්‍රතිලාභී අරමුදලේ තිබිච්ච මුදල් වලින් රුපියල් 10000ක් 2014 වර්ෂයේදී නිවාස තනා ගැනීම සඳහා ඒ අයට ණයක් නොවන දියමනාවක් ලෙස ගෙවන්න තීන්දුවක් ගත්තා. තීන්දුවක් අරගෙන ඒ රුපියල් 10000 රුපියල් 2500ක පළවෙනි වාරිකේ දුන්නා. ඒ පළවෙනි වාරිකේ දුන්නට පස්සේ ආණ්ඩුව පෙරදුනා අපි. ජනාධිපතිවරෙන් අපි පෙරදුනා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාත්මා පෙරදුනාට පස්සේ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට අධිකරණයේ ඉස්සරහට ගෙනියන්න එක හේතුවක් බවට පත් කරගත්තා. දේශපාලන අරමුණු වෙනුවෙන් සමෘද්ධි ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ගිණුමෙන් රුපියල් 10000ක මුදලක් දෙන්න තීරණය කළා. රුපියල් 2500ක් ගෙවීම කියන එක එදා චෝදනාවක් හැටියට අධිකරණයේ ඉස්සරහට අරගෙන ගියා. එතුමාට බන්ධනාගාරගත වෙන්නත් සිද්ධ වුණා. තාම අධිකරණයේ ඉස්සරේ නඩු තියෙනවා ඒ සම්බන්ධව. හැබැයි ඒ තියෙන අතරේ අද නැවත වතාවක් මේ අයවැයෙන් යෝජනා කළා තියෙනවා අපි රුපියල් 30000ක මුදලක් මේ වසරේ අප්‍රේල් මාසයේදී සහ නොවැම්බර් මාසයේදී සමෘද්ධි ප්‍රතිලාභීන්ට ණයක් නොවන දීමනාවක් ලෙස ඔවුන්ගේ ගිණුමේ මුදල් වලින් ලබා දීමට යෝජනා කරනවා කියලා ගරු මුදල් ඇමතුමා යෝජනා කරලා තිබෙනවා. ඒතර ගරු මුදල් ඇමතුමාර අමතක වෙලා තියෙනවා රජයේ චෝදනා කරුවා බැසිල් රාජපක්ෂ හිටපු ඇමතුමාර 10000න් 2500ක් දුන්නා කියලා අරගෙන ගියා නම් 30000ක් දෙනවා කියනකොට ගරු මංගල සමරේ මුදල් ඇමතුමා ඒ වැරද්දම එතුමාටින් සිද්ධ නොවුනේද යන අදහස මට මතු වෙනවා. අපි හිතනවා ගරු මංගල සමරේ ඇමතුමාර කවදාවත් ඒ වගේ බන්ධනාගාරගත වීම සිදු නොවේවා කියලා මේ යෝජනාව ගෙනීම තුල. හැබැයි නීතිය අනිත් පැත්ත කන පිට පෙරලා මේක දේශපාලනීකරණය කරගත්තේ එහෙමයි. ඊළඟට ගරු කතානායකතුමනේ මේ ඔක්තෝබර් මාසයේ 6 වෙනිදා වෙනකොට ජනාධිපති මැතිවරණයක් සඳහා નિયમિત ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා මැතිවරණ කොමිෂන් සභාව විසින්. ඊට නොවැම්බර් මාසයේ 30000 ඉතුරු කොටස දෙනවා කියනකොට අප්‍රේල් මාසයේ උත්සව දීමනාව හැටියට තව ටිකක් දෙන්න සූදානම් වෙනවා කියනකොට මේ තුල මැතිවරණයක් ආසන්න කාල සීමාව තුළදී මේ රටේ පවුල් ලක්ෂ 15කට රුපියල් 30000කට දෙනවා කියන්නේ මැතිවරණ අල්ලසක් නොවන්නේ කියලා ආණ්ඩුවේ කාට හරි කියන්න පුළුවන්ද? නැහැ, පැහැදිලිවම මේ සූදානම් වෙන්නේ දිවිනැගුම අරමුදල උපයෝග කරගෙන මැතිවරණය සඳහා අල්ලස් දෙමින් ජනතාව අතර අප්‍රසාදයට පත්වෙච්ච මේ ආණ්ඩුව ජනතාව අල්ලස් දෙන කටයුතු කරනවායි කියන චෝදනාව අපි මේ අවස්ථාවේ කළ යුතුව තිබෙනවා. ඒ වගේම අපිට ඉතා පැහැදිලිව කියන්න ඕන ගරු කතානායකතුමනි මේ රජය බලයටපත් උදා සිටම මේ රටේ ප්‍රධාන කණ්ඩායම් තුනක් පිළිබඳව ඉතාම වෛරී සහගතව රජය කටයුතු කරනවා. ඒ එක කණ්ඩායමක් තමයි පළවෙනි කණ්ඩායම. ඉතාම ද්වේෂ සහගතව වෛරී සහගතව මේ රජය බලන පළවෙනි කණ්ඩායම තිස්සාරු යුද්ධයෙන් රට බේරාගත් රණවිරුවන්දා වෛරී සහගතව බලනවා. ජිනීවා මානව හිමිකම් හයිබ්‍රිඩ් අධිකරණ දෙමුහුන් අධිකරණ මේ සියල්ල හරහා එවැනි වෛරී සහගතව බලනවා. ඊළඟ කොටස තමයි මෙරටේ ගරුතර මහා සංඝරත්නය 49කට අධික ප්‍රමාණයක් විවිධ චෝදනා යටතේ දේශපාලන කරුණු කාරා මත බන්ධනාගාරගත කරලා තියෙනවා. එතකොට ඒ දෙවෙනි කණ්ඩායම තුන්වෙනි කණ්ඩායම හැටියට මම දකිනවා මේ රටේ දිවිනැගුම සංවර්ධන නිදා නැත්නම් සමෘද්ධි සංවර්ධන නිදාරින් පිළිබඳව ඉතාම වෛරී සහගතව මේ ආණ්ඩුව කටයුතු කළ තැන මෙන්නේ කණ්ඩායම් තුන පිළිබඳව ඉතාම නරක ආකාරයට ආණ්ඩුව කටයුතු කළ තැන වෛරී සහගතව. මම ස්තුතිවන්ත වෙනවා අද එදා අවුරුදු 23කට පෙර ආතුව 1994 පොදු ජන එක්සත් වරුන් රජයේ කාලේ සමෘද්ධි සංවර්ධන අධිකාරිය හරහා ආරම්භ කරපු ඒ සමෘද්ධි වැඩපිළිවෙල ඉන් අනතුරුව එය දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව බවට හිටපු ජාතික ආර්ථික ප්‍රතිපත්ති වගේ ගරු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා කළ විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ගෙනහල්ලා සම්මත කරතේ දිවිනැගුම දෙපාර්තමේන්තුව බවට පත් කරගත්තා. ඒ දිවිනැගුම දෙපාර්තමේන්තුව බවට පත් කරගත්ත පත් කරපු මේ දෙපාර්තමේන්තුව හරහා ඒ වෙනකොට හිටපු සංවර්ධන නිලධාරීන්ට සමුරු සංවර්ධන නිලධාරීන් නැත්නම් වර්තමානයේ හැඳින්වෙන ආකාරයට දිවිනගම සංවර්ධන නිලධාරීන් අවස්ථා හතරකදී ඒ අයට ඒ අයගේ විස්ත්‍රාම් වැටුපට හිමිකම් කීම නැත්නම් සේවයෙන් ඉවත් වීම වන්දි ලබා ගැනීම කල්පිරුණ අයට වයස සම්පූර්ණ වෙච්ච අයට ඒ ආකාරයෙන්ම කටයුතු කරන වැනි අවස්ථා ගණනාවක් ඇතේ සේවය කරගෙන යන ඒ දිවිනගම පණතිරද එදා ඉඩකඩ ලබා දුන්නා. ඉන් අනතුරුව වසර තුනහමාරක ගෙවි ගිය මේ රජයේ ආණ්ඩු කාල සීමාව තුළ කිසිසේත්ම දිවිනගම සංවර්ධන නිලධාරීන් පිළිබඳව ලෙංගතු ආකාරයෙන් නැත්නම් ඉතාම නම්මසිරි ආකාරයෙන් සලකා බැලීමක් කෙරුවේ නැහැ. ඔය තියෙන අතරතුර තමුන්නාංශලා කියන අපි එසේ නොවේ කියලා කියන තමුන්නාංශලා කියන දින 52 කුමන්ත්‍රණ කාර්යයන් රාජද්‍රෝහී කුමන්ත්‍රණයක් වුණායි කියලා. හැබැයි රාජද්‍රෝහී කුමන්ත්‍රණේ පළවෙනි විත්තිකාරයා දෙවෙනි විත්තිකාරයා කවුද කියලා ආණ්ඩුව පැත්තෙම ප්‍රකාශ කරන්න ඕනේ. කුමන්ත්‍රණයක් වුණා නම් ඒකට අධිකරණ ක්‍රියාමාර්ග වැඩිකරුව හිරගත කරලා දඬුවම් කරා එහෙම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ඒ කියන ආකාරයට දින 52 තිබිච්ච අපේ රජ කාලේ ගරු ජනාත්මාගේ උපදෙස් මත ගරු අගමැතිතුමාගේ සහ ඒවකට විශේෂභාර ඇමතිවරයාට සිකරු ගරු විමල් වීරවංශ මැතිතුමාගේ උත්සාහය මත දිවිනගම සංවර්ධන නිලධාරීන් 4600 ආසන ප්‍රමාණය ස්ථිරපත් වීම ලබා දීමට කටයුතු කරා. ඒතර තවත් 5000ක විතර ප්‍රමාණයක් 5000ක 6000ක වගේ ප්‍රමාණයක් ස්ථිරපත් වීම ලබා දීමට සිටිනවා. හැබැයි මේ රජයේ බලයට පත් වූාට පසුව නැවත බලයට පත් වූාට පසුව අර ඉතිරි කොටසට ස්ථිරපත් වීම ලබා දීමත් ඒක කිසිසේත්ම කරන්නේ නැති මට්ටමට පත් වෙලා තියෙනවා. ඊළඟට රජයේ සේවකින් මේ රජයේ ප්‍රමුඛතම පොරොන්දුවක් වුණා රුපියල් 10000ක් අවස්ථා කීප අවුරුදු 4කදී ස්ථිර මූලික වැටුපට එකතු කරනවා කියන රුපියල් 10000 2500 එකතු කරනවා කියලා. හැබැයි කිසිසේත්ම මේ දිවිනැමුවේ සංවර්ධන නිලධාරීන්ට ඒ 2500 මුදල ඔවුන්ගේ ස්ථිර වැටුපට එකතු කරලා නැහැ කියන එක අපි ඊටම කනගාටුවෙන් ගන්න මේ ගාලේ රජයේ සේවකයින්. අද මේ රජයේ නිලධාරීන් පැත්තකට දාලා මුල්ලකට දාලා මෙයන්ගේ වැඩක් ගන්න නැතුව දාලා තියෙන මොනතරම් ආර්ථික වශයෙන් අපරාධයක්ද කියන එක පිළිබඳව ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න අපි සතුටු වෙනවා. ඒ සම්බන්ධව අවධානය යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා. මෙන්න මෙවැනි තත්ත්වයක් තුළ ගරු කතානායකතුමනි දිගින් දිගටම සමෘද්ධි සංවර්ධන ව්‍යාපාර නැත්නම් දිවිනගම ව්‍යාපාරයේදී හොඳ ඇහැකින් මේ ආණ්ඩුවේ බැලිව නැහැ කියන චෝදනාව අපි කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේ නැවතත් ස්තුතිවන්ත වෙනවා මේ සභාව නියෝජනය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට. එතුමා විසින් දිවිනගම සංවර්ධන පනත ගෙනහැලා නිලධාරීන්ගේ සේවා තත්ත්වයන් ස්ථාවරකින්වත් පියවර පිළිබඳව අපි අපේ ස්ථිතිය ප්‍රකාශ කළ යුතු වෙනවා. ඒ වගේම දැන් මේ සමෘද්ධි ව්‍යාපාරයේ මගින් නැතිබෙරිය ඇති හැකියයි කරන්න. ඒ වගේ අද පතරණ මම දැක්කා තියෙනවා සුද්‍ර මුල්ල නැ කාන්තාවුගේ කපා හරින කටයුතු කරපු මහා විප්ලවයක් කරපු විප්ලවකාරී ආණ්ඩුවක් ලෙස මේ ආණ්ඩුව. හැබැයි අපි මතක් කරන්නේ පැවති අපේ රජයේ කාලේ 104%, 106%, 107% අතර මුදලකට සමෘද්ධි සංවර්ධන ව්‍යාපාරින් අතර ප්‍රතිලාභයෙන්ට ණය මුදල් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන. ඒ අයින් ඒ සුවන් රැකියා ව්‍යාපෘති පටන් ගත්තා. එතනින් විවිධාකාරයේ ආර්ථිකය ශක්තිමත් කරගත්තා. ඒ නිසාම සමෘද්ධි ව්‍යාපාරෙන් ඒ අය ඉවත් කරගන්න පුළුවන්කම තිබුණා. ඉවත් වෙලා ඒගොල්ලෝ වැඩි ආදායම් ලාභින් වඩපත් වුණා. එහෙම වැඩපිළිවෙළක් තිබුණා. හැබැයි මේ ආණ්ඩුව බලයටපත් වුණා විතරයි මේ දින 52 පස්සේ ඊට ඉස්සෙල්ලා තිබිච්ච එක. ඒ ආණ්ඩුව බලයටපත් වුණා විතරයි පොලිය සමෘද්ධි ප්‍රතිලාභින්ට දෙන ණය ඔවුන්ගේම මුදල් නැවත උන්ට ණය මුදල් ලෙස ලබා දීමේදී එහි පොලිය 12%-14% අතර ප්‍රමාණයකට වැඩි කරා. ඒ වැඩි කරනකොට එදා ආණ්ඩුවේ හිටපු අද ආණ්ඩුවේ නැති අයත් ඒ ඔක්කොමත් එක්ක අත ඉස්සුවා. මම මතක විදිහට ඔය පොලිය වැඩි කරන යෝජනාව ගැන SP සානාගේ ඇමතුමා අපි එදත් විරුද්ධ වුණා මේක. ගෙනහල්ලා සමෘද්ධිලාභීන්ගේ ණය මුදල් පොලිය වැඩි කරා. ඉතින් මේ තුලින් අද සමෘද්ධිලාභීන් තමන්ගේ ගිණුමේ තියෙන තමන්ගේ සල්ලි වලින්වත් ව්‍යාපාරයක් කරගෙන බැරි මට්ටමට පත් වෙලා තියෙනවා. මේක අධික පොලිය අය කිරීමත් එදා ඒක සාධාරණීකරණය කළා. මම දැන් අද වෙනකොට අපේ ගරු සභානායකතුමා හැම ඉන්නවා පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධව රජයක් හිට ඔබතුමන්ලාගේ අවධානය යොමු කරන කාන්තාවන්ගේ ශුද්‍ර මූල්‍ය ණය කපා හරිනවා වගේම සමෘද්ධිලාභීන් මේ රටේ අඩු ආදායම් ලාභීන් දරිද්‍රතාවයකින් පහළ සිටින අයට දෙන ණය මුදල් වල ප්‍රතිශතේ පොලිය ප්‍රතිශතේ පිළිබඳව නැවත අවධානය යොමු කළ කටයුතු කරන්න කියන ඉල්ලීම මම ඊටම ගෞරවයෙන් මේ රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම දිගින් දිගටම සමෘද්ධි ව්‍යාපාරයට නැත්නම් දිවිනගම ව්‍යාපාරයට සහ නිලධාරීන්ට කරන අඩුලුහුඩුකම් එහෙම නැත්නම් කරන එයාට කරන කෙනෙහිලිකම් නවත්තලා දැවන්ත අද සමාජයේ උපසංස්කෘතියක් බවට පත්වෙච්ච මේ සංවර්ධන නිලධාරීන්ට සහ සමෘද්ධි ප්‍රතිලාභ ඉන්දියා පියවිසිහියෙන් බල්ලා ඒ අය මේ රටේ සංවර්ධනයට දායක කර ගැනීමට රජය කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒකට කාලයක් නැහැ. දැන් තව මාස 6යි තියෙන්නේ. පොතේ ලියලා අනිත් පැත්තේ නේද ආණ්ඩුවේ තත්ත්වය ඉවර වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ කොහොම නමුත් අපි ඉතා පැහැදිලිව මේ රටේ ඉන්න දිවිනගම සංවර්ධන නිලධාරීන්ට සහ සමෘද්ධි ප්‍රතිලාභීන්ට මේ අවස්ථාව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියලා ප්‍රකාශ කළ යුතුයි තිබෙනවා. මේ අවුරුදු 4ක් තිස්සේ මේ සියලු වේදනා විඳ දරාගෙන ඉවසාගෙන හිටියා වගේ තව මාස 6ක් අතක් ඉවසාගෙන ඉන්න ඉදිරිදී බලයට පත්වෙන නවරජයක් මගින් දිවිනගම ව්‍යාපාරයේ තිබෙන මේ අඩුපාඩුකම් කෙනෙහිලිකම් මදිපුංචිකම් පිළිබඳව සාධාරණ ඉෂ්ට කිරීමට නවරජයක් යටතේ පියවර ගන්නවායි කියන එක පමණක් අපි ප්‍රකාශ කළ යුතුයි තිබෙනවා. ඊළඟට සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳ එපමණයි මට තියෙන සීමිත වෙලාවක් ගරු කථානායකතුමනි, ඒ වගේම ඉතාමත්ම නරක ආකාරයේ කටයුත්තක් අද දින සාකච්ඡාවට ගැනෙන අමාත්‍යාංශයක් යටතේ සිද්ධ වෙනවා. අපි මතක් කරන්න ඕන ගරු කථානායකතුමනි, මේ රටේ ගොවි ජනතාව පිළිබඳව අදහස් දැක්වීමේදී අපනයන භෝග කර්මාන්තයට අදාළව පවුල් ලක්ෂ 12ක් අද මම හිතන විශේෂ බාර ඇමතුමාට නම් පේන්නේ නැහැ, ගරු දයාගමගේ ඇමතුමා එතුමා හිටියනම් හොඳයි. පවුල් ලක්ෂ 12ක් ජීවත් වෙනවා අපන ගරු ඇමතුමත් නෑ, කවන්න සභානායකතුමා ඉන්න හින්දා අපි හිතනවා ඒක එතුමා ග්‍රහණයට ගනී කියලා, අවදානට ගනී කියලා. ගරු සභානායකතුමනි, පවුල් ලක්ෂ 12ක් ඔබතුමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කෙත්, මම නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කෙත්, කෑගල්ල මෙවැනි ලංකා හරි. එතකොට විශාල ප්‍රමාණයක් පවුල් ලක්ෂ 12කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන මේ අපනයන භෝග කර්මාන්තයට අද හෙන උරා ලබලා අපි සතුටු වෙනවා. එක්සත් ජාතික පක්ෂණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂණත්, ජනතා විමුක්ති වෙනත් කුමන දේශපාලන පක්ෂක හිටියත් මේ ගොවි ජනතාව මේ රටේ ආර්ථිකයට දැවන්ත සේවාවක් කරන උදවිය. හැබැයි මේ දැවන්ත ආකාරයේ රටට විදේශ විනිමය උල්පත් ලෙස මේවා රටේ විදේශ ආදායමට එකතු කරන මෙන්න මේ ගොවි ජනතාව අද ආණ්ඩුවේ තියෙන ඔලමොට්ටල මරිමෝඩ තීරණයක් හින්දා සම්පූර්ණ පවුල් ලක්ෂ 12කට වැඩි, ඒ වගේම අතිවිශාල ජනතාවක් අද යණේ නමන් නැති දිලින්දන් යාචකින් බවට පත් කරලා තියෙන ගොරොත් ඒක නිවැරදි. මොකද අපිත් අපනයන භෝග සුරු අපනයන භෝග කර්මාන්තයේ නිරත වෙලා ඉන්න ගොවිය හැටියට ඒ කර්මාන්තේ නැත්නම් දැනුමක් තේරුමක් තියෙන උදවිය හැටියට බරපතල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා ගරු ජනාධිපතිතුමා. පාර්ලිමේන්තුවේද කිව්වා ගිය අවුරුද්දේ පෙබරවාරි මාසෙදී අපේ ආණ්ඩුවේ එන් ගම්මිරිස් ප්‍රතිපාණනය කරන ලංකාවට ගේනවා. හැබැයි අපි මේ ලංකාවට ගෙන්නීම අපි සම්පූර්ණ නවත්වනවා කියලා එතුමත් කිව්වා. ඒ කියන්නේ මේ தත්ත්වය පිළිබඳව හොඳාකාර දැනුමක් ගරු ජනාත්මාර තිබිච්ච හින්දා. ඒ වගේම එක වෙලාවක ගම්මිරිස් මිල අඩු වෙච්ච වෙලාවේ විශේෂ බාර අමාත්‍ය ගරු දයාගමගේ මැතිතුමත් එක්ක ජනතා විමුක්ති පෙරමුණේ ගොවි සංවිධානයේ නියෝජිත මහත්වරු ගිහිල්ලා එදා සාකච්ඡාවක් කරා එතුමාගේ අමාත්‍යාංශයේද එතුමා කිව්වා කැබිනට් අනුමැතිය අරගෙන ගම්මිරිස් කිල රුපියල් 900ක් ස්ථිර වශයෙන් දෙනවා කියලා. එතකොට ගොවියෝ ගම්මිරිස් ගොවියෝ පාට බහලා උද්දෝෂණය කරන නැවැත්තුවා ඇමතුමා කියපු කතාව අහලා. හැබැයි දැන් ඒ කතාව කියලා අවුරුදු දෙකකට ආසන්නයි තවමත් ගම්මිරිස් කිලෝ එක මිල රුපියල් 450යි ගරු සභානායකතුමනි. ඒ නිසා මේ ජනතාවගේ ආර්ථිකය ඉතාම බරපතල ආකාරයට කඩාගෙන හැල්ලා. ඒ අතරේ දැන් අපිට සාක්ෂි තියෙනවා මේ අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් සහ ඇමතිවරුන්ගේ ඥාතීන් එකතු වෙලා වියට්නාමෙන් බාල ගම්මිරිස් ලංකාවට ගේනවා. ඒ අමාත්‍යාංශය දා වාණිජ කටයුතු අමාත්‍යාංශය අර්ථිමනේ දෙපාර්තමේන්තුව වාණිජ දෙපාර්තමේන්තුව. හැබැයි ඊට පස්සේ ගැසට් කිරීමේදී ජාත්‍යන්තර වෙළඳසා උපාය මාර්ග පිළිබඳ ගරු අමාත්‍ය මලික් සමරවික්‍රම ඇමතිතුමාගේ අමාත්‍යාංශය යටතට මේ දෙපාර්තමේන්තුව ගැසට් කළා කියන ගැසට් පත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. හැබැයි ගම්මිරිස් පිටරටින් විශේෂයෙන් වියට්නාමෙන් ගෙන එන එක අදත් ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියන චෝදනාව මේ රටේ 12 ලක්ෂයක් වෙච්ච ගම්මිරිස් ගොවීන් වෙනුවෙන් අපිට ප්‍රකාශ කළ යුතුයි තිබෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, ගිවිසුම යටතේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර තියෙන වෙළඳ ගිවිසුම යටතේ ගම්මිරිස් ටොන් 2500ක් 8% අඩු බද්දක් යටතේ යැවීමට හැකියාවක් තියෙනවා ශ්‍රී ලාංකීය ගොවියන්ට. හැබැයි ඒකට පිටින් ගියොත් 70% බදුවයි කිරීමක් අය කරනවා. මෙන්න මේ සහනය ගත්ත මේ දේශපාලනඥයෝ සහ ඒ දෙපා වාණිජ අධිකාරිය මම චෝදනා කරනවා මේ ආණ්ඩුවේ වාණිජ අධි වාණිජ දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයා ඉතාම පැහැදිලිව මේ කූට ජරා ව්‍යාපාරයට ඔහු ඔහුගේ නිලබලය යොදවලා දේශපාලනයේ ඇමතිවරුන්ගේ ඔවුන්ගේ බලපෑම මත මේ වෙනකොට බලපත්‍ර ගරු සභාවේ 150කට අධික ප්‍රමාණයක් නිකුත් කළා තියෙනවා මේ වන විට ගම්මිරිස් කිලෝ කෝටි 21ක් ලංකාවට ගෙනහල්ලා ලංකාවට ගේන්නෙත් නැතුව මහ මුහුද මැදදී මේ ගම්මිරිස් ටික නැවෙන් නැවට පටවලා ප්‍රතිපනනය කරලා තියෙනවා විශේෂයෙන්ම ඉන්දියාව ජපානය වැනි රටවල් වලට ඒස්නා ඔරිජින් ශ්‍රී ලංකා කියන ලේබලය මේ වාණිජ අධිකාරිය නිකුත් කරලා තියෙනවා අපි දැක්ක පත්තරවල තිබුණා ගම්මිරිස් ලංකාවට ගෙන මාපියාව පිළිබඳ හොයන්න ආණ්ඩුවෙන් මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා කියලා මම එහෙනම් යෝජනා කරනවා පළමුවෙන්ම අත්තරන ගත යුතුයි වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ අධිකාරිවරයා මේ රටේ 12 ලක්ෂයක් ගොවින්ට මේක UMP ශ්‍රී ලංකා බේදයක් නෑ ගොවින්කෝ කවුරුත් එකයි මේ විදිහට මේ බලපත් නිකුත්න මොහුට බලය දුන්නේ කවුද ඒ බලපත් නිකුත් කරනත එතන අතයන් සන්තෝෂම් කොමිස් කරනවා කියලා වාණිජ අධිකාරිය අපි චෝදනා කරනවා ඒ වගේම එස්නා මැති ඇමතිතුමගේ සම්බන්ධයක් තියෙනවා අපි චෝදනා කරනවා ගරු දයාගමගේ ඇමතිතුමා අමාත්‍යාංශය බාරගත්තා නම් එතුමාට යුතුයමක් සහ වගකීමක් තියෙනවා මේ රටේ ගොවි ජනතාවට ඇහැර ලබලා ව්‍යාපාරිකෙන් සහ නිලධාරීන්ට යට නොවියෙක් කරගෙන අපි හිතුවා අතන දයාගමගේ ඇමතිතුමා හොඳ ඇමතිවරයෙක් හැටියට ඒ සම්බන්ධ යමක් අවධානකමන කටයුතු කරයි කියලා නමුත් ඒ දේ සිදු නොවීම තුළ ඉතාම අවාසනාවන්ත ආකාරයට අදත් මේ රට තුළට ගම්මිරිස් ප්‍රතිපනනය කිරීම ඒක සිද්ධ වෙනවා ඒ නිසා ශ්‍රී ලාංකීය සන්නාමය ශ්‍රී ලංකා හොඳරමක් දිනාගත්ත කුළුබඩු සඳහා ලංකාවට අපිට ජාත්‍යන්තර වෙළඳපොළ අහිමිවෙන තියෙනවා. එහෙනම් වෙළඳපොළ අහිමි කරපු දේශපාලනඥයන් සහ නිලධාරීන්ට විරුද්ධව ඉදිරි අනාගතයේ කෙදිනක හෝ දවසක වහාම පරීක්ෂණ කළ මවුන්ට දඬුවම් ලබා දිය යුතුයි නීති විරෝධී ආකාරයට අපනයන ආනයන බලපත්‍ර නිකුත් කරන එමගින් සන්තෝෂම් කොමිෂන් ලබාගත් නිලධාරීන් කවද හෝ දවසක ඔය ජනාධිපති පරීක්ෂණ කොමිෂමක් ඉස්සරහා මේ අයගේ විශ්වාසයටවත් අහෝසි කළ යුතුයි ගරු කතානායකතුමනි මේ වන විට අපිට ලැබිලා තියෙන ආරංචිය අනුව ගම්මිරිස් කිලෝ කෝටි 21ක් ලංකාවට ගෙනහල් ගම්මිරිස් පහුගේ 2016 17 18 තාමත් ගිනව ගම්මිරිස් කිලෝ කෝටි 20ක් ගෙනහල් තියෙනවා එක ගම්මිරිස් කිලෝ එකකින් ඩොලර් 3ක ලාභයක් අරන් තියෙනවා එතකොට ඩොලර් 3ක ලාභයක් ගන්නකොට ගරු කතානායකතුමනි කෝටි 21යි එතකොට සම්පූර්ණ මුදල ඩොලර් කෝටි 63යි ඩොලර් කෝටි 63 180 වෙන වැඩි කරුවන් රුපියල් කෝටි 11340 ජාතික ආදායම් නැති කළා මේ මංකොල්ල කාර ටික මංකොල්ල කාලා තියෙනවා එතන මේ ඩොලර් රුපියල් කෝටි 11340 ජාතික ආර්ථිකය නැති කළ තමන්ගේ යටිමඩු ගහලා සාක්කුවට දාගත්ත කියන්නේ මේ ගම්මිරිස් වංචාව දෙවනුවත් දෙවන්නේ මහා බැඳුම් කර වංචාවට පමණයි රටක් ගොඩනැගිය හැකිද ගරු කතානායකතුමනි එක බැංකුව මංකොල්ල මංකොල්ල කනවා කෝටි 14000යි ගම්මිරිස් වලින් මංකොල්ල කනවා රුපියල් කෝටි 11340යි මහපොළ අර මුදලෙන් මෙච්චර මෙහෙම ගියන් රටක් හදන්න පුළුවන්ද ඒ නිසා අපි ඉතා පැහැදිලිව ඉල්ලීමක් කරනවා අපි කවුරුත් දැන් අලුත් බලාපොරොත්තු නැවුම් බලාපොරොත්තුත් එක්ක මේ අවුරුද්ද යම් යම් වෙනස්කම් වලට සූදානම් වෙනවා ඒ නිසා සූදානම් සියලු දෙනාගෙන් අපි ඉල්ලීමක් කරනවා කවුරු දිනුවත් කවුරු පෙරදුනත් රට සහ ජාතිය ගැන හිතලා මේ හොරුන්ට මංකොල කරන තක්කඩින්ට විරුද්ධව දඬුවම් දීමේ ක්‍රමවේදයක් සකස් කරගත යුතුයි එසේ නොමැතිව රටක් හැටියට 21වෙනි සියවසේ අපිට පෙරට යාමට හැකියාවක් නැති වෙන ඒ පමණක් නෙමෙයි ගරු කතානායකතුමනි ඒ ගම්මිරිස් සම්බන්ධව
තව මිනිත්තුවයි ඉවර කරන්න ගරු මන්ත්‍රීතුමා
ඔබතුමා අර පහසුව නොකර ඉවර කරනවා
හොඳයි
කුරුඳු කරාමුණැටි වසාවාසි ගොරක සියඹලා විතරක් නෙමෙයි කරපෙන්චත් පිට රටින් ගේනවා මෙන්න මේ ආකාරයට දේශීය ගොවියා අවසන් කරන අපනයන භෝග ගොවියා අවසන් කිරීමට ආණ්ඩුවේ ඇරම් ප්‍රතිපත්තිරන් දුර්වලතන් නිසා සහ දේශපාලන බලය ආරක්ෂා කරන මැතිඅමතුණු ආරක්ෂා කිරීමට ගන්නා වූ මෙන්න මේ තීන්දුව තීරණ වලට අපි දැඩලස් විරෝධය ප්‍රකාශ කරනවා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලෙදි මේ සියල්ලට සහනයක් සාධාරණයක් රටට ආලෝකයක් දෙන අලුත් වැඩක් ඇති කිරීමට හැකියාව කියලා ප්‍රාර්ථනා කරමු ඔබතුම අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා හරියටම කතා වනවත් වෙනවා
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රී ආදර්ශමත්